අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් මෑණෙනි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ආරම්භය ලබා ගනිමු ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න ධර්ම සාකච්ඡාවට ඒ අනුව ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම සඳහා අපි ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ ඉල්ලාසි.
අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේ කමඨහන් වාර්තාව වලින් පළවෙනි වාර්තාව අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මූල කර්මස්ථානයේ ආනාපානය සමග සිටින සමහර අවස්ථාවල හිස පසුපස සිට ආරම්භ වී යම්කිසි විදුලියක් ඇඟ පුරා දිවෙයි. එවිට ඉරියව්වට පහසුවක් සැලසේ. නමුත් සමහර අවස්ථාවල එම විදුලිය හිස පසුපස සිරවී ඇති බවත් සහ ඒ හේතුවෙන් පීඩනයක ස්වභාවය දැනේ. ඒ සමග පරියංකය ඉන්නට උත්සාහ කළත් එතරම් වේලාවක් එය දරන්නට අපහසුයි ස්වාමීන් වහන්ස. කරුණාවෙන් කරුණු පහදා දෙනු මැනවි.
මේක සමහරු මන් දන්න එක හරියටම දෙයි කියලා විශ්ව ශක්තිය කියලා කියනවා. සමහරු මේ ඇඟිලි තුඩු වලින් එනවා, සමහරුගේ ඇස්කෙවෙනි වලින් එනවා, සමහරුගේ සුසුම්නාවදි කියනවා. ඇවිල්ලා මේක නිකන් බැටරියක් charge වෙනවා වගේ charge වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක ඇත්තටම තමන්ගේ ශරීරයේ සුදු වෙන තුල සිදුවෙන එක සුව සේවාවක්. සමහරෙකුට ඇති වුණාට පස්සේ ඇඟිලි වලින් කවුරු හරි අත තිබ්බත් අනිත් අයගේ සුව වෙනවා. ඉතින් භාවනා කරනකොට ඉබේම ඒ ශක්ති පෙළ ගැස්වීම සිද්ධ වෙනවා. මෙරිඩියන්ස් කියලා අපේ මේ ඇඟිලි පහ දිගේ පහක් ලයින්ස් ගිහිල්ලා මොළේට යනවා. ඊට පස්සේ කකුල ඇඟිලි පහ දක්වා ඒක පැත්තක්. මේකේ ඒ පැත්තක්. ඉතින් ඒකේ ඒ ඇඟිලි වල දුවන ඒ බල රේඛාවල සටහන තමයි පිටිපත් යටිපතුලේ ඇඟිලි වලයි ඇත්තොලයි තියෙන්නේ. ඒවා සටහන් අපි ළඟ තියෙනවා ශ්‍යානිගොත් පෙන්නයි. ඉතින් ඒවා මේ අතකකා ඉන්නකොට ඒ වගේ අර ස්නායු පනපෝලා මුළු ඇඟම සම්බහණය කරනවා. ඒකයි සක්මන් කරනකොට වෙන්නේ. මේ කකුල තිබ්බහම වැලිකට චැච්චර ගාලා පයින්නකොට සිමෙන්ති පොලවකට වැඩිය මේ කකුල හොඳට සම්බහණය වෙනවා. ඉතින් ඉස්කෝලේ පන්තිය වටන් ගන්න ඉස්සෙල්ලා ළමයි ලැබ අප්පුඩි ගස්සනවා. එතකොට අත්වලට හොඳට ලේ එනවා. ඉබේම ළමයි hina වෙන්න පටන් ගන්නවා. ඉබේම උනන්දු වෙනවා. දේවෝ ගා කඩුවි කෙරෙනවා. ඉතින් ඒ නිසා මේ අතුල්පතුල් වල තමයි ඒ ශක්ති එහෙම නැත්නම් ඒ මෙරිඩියන්ස් වල කෙලවරවල් තියෙන්නේ. ඉතින් අතින් වැඩ කරන මිනිස්සු වෙන පයින් යදින මිනිස්සුන්ට නිතරම ඒ ස්නායු අලුත් වැඩි යවීම වෙනවා. ඒ සමහරුන්ට ඒ කරදරයක්. ඉතින් ඒක භාවනාවේදීන එකක් නම් ඒකට කියන්නේ සුවසේවාව කියලා. ඒකට තියෙනවා ධම්ම තෙරපි කියලා පොතක්. මහචීසාරිය ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලෝකෙ පුරාවටම එව අත්දැකලා ඒ වගේ ලෙඩ රෝග සනීප කරගත්ත කට්ටියගේ වාර්තා ටෙස්ටිමොනිස් වෙනම අච්චු ගාලා තියෙනවා. මේ ළඟදී කවුරු හරි බඳන්නේ ඒක සිංහලට දැම්ම වෙන්න ඇති. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට ආය කිසි මොනක්වත් කරන්න ඕනේ නැහැ. ඔය ඇඟේ මේ සම්භාහනේ පටන් ගන්නවා. මගේදී නතර කෙරුවොත් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක ඉවර වෙනකම් මේ අඬ දෙන එකයි තියෙන්නේ. හැම වෙලාවෙම ඒක සිද්ධ වෙනවා. ඇස්කෙවෙනි වල, නියසිල වල, කන්සිල වල, නලලේ සමහර තැන් ඉව වැඩි. ඉතින් ඒ අනුව අපි දන්න මේ නාඩි වලට අමතරව මේ අපේ රිෆ්ලෙක්සොලොජි කියලා කියන්නේ මලක තියෙන පොත් හතරක් පහක් මාත් එක්ක පරිවර්තනය කරා ඒක අපිට මුද්‍රණය කරන්න හම්බුනේ නැහැ. නමුත් ඒක අර සිසිල් රොඩ්රිගෝ කියන මිනිසයා අච්චු ගැස්සුවා. මේක ගන්න පුළුවන් තව සර්රෝදෙන් අකච්චු ගාව එක විතරක් ඉවරයි. ඊට අමතරව මේ වේවල් දෙනිය මහත්තෙක් අච්චු ගහලා ඒ අනුව එයා ඒකට හදන්න උපකරණ සෙට් එකකුත් හදලා ඒ පොතයි ඒ සෙට් එකයි රුපියල් 3000කට කොහෙද විකුණනවා. ඉතින් මම 3-4ක් අරන් දුන්නා මේ ශක්මන් කරන ගමන් අනික් අය සුව කරන්න ඕනේ නම් ඒ තැන් සම්භාහණය කරන්න කියලා. චීන කටු වේදකම වෙනුවට ඒක ඒ කියන්නේ ඇකුප්‍රෙෂර් ඇකුපංච මේකට ඇකුප්‍රෙෂර් කියලා කියන්නේ. ඒ තැන් තද කරන එක විතරයි කරන්න ඕනේ. මෙතන ඒක පිළිබඳව පොත පරිවර්තනය කරනකොට ලොකු ස්වාමීන් වහන්සේකට පෙරවදනක් ලිව්වා. මේක අනිවාර්යයෙන්ම අරණි වාසී සංඝයා වහන්සේලාගේ සොයා ගැනීමක් වෙන්න ඇති. මොකද කිසිම උපකරණයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඕනෙම කෙනෙකුට තව කෙනෙකුට උපස්ථාන කරන්න පුළුවන්, තමන්ට උපස්ථාන කර ගන්න පුළුවන්. ඒක දැනෙන්නේ අර ඇඟිලි නිකන් අහර ඇතුලේ මේ හිරි එනවා හිරි යනවා වගේ ලකුණු වගේක් එනවා. ඒක ආපුවම සම්පූර්ණ රැල්ලට යන්න දෙන්නේ. එතකොට සම්පූර්ණ හැඟ ඇඟ නිකන් අභ්‍යංගනයක්. එහෙම නැත්නම් මේ බැටරි චාර්ජ් ඉලක් වෙනවා. ඒකේ ප්‍රධානම human bicycle මේ reflexology බැටරිය තියෙන්නේ මේ දකුණු අතේ හරි මැද මෙන්න මෙතන. ඒක මචාජ් කරනවා නම් අවුරුදු 40 පෙන්නට පස්සේ පුළුවන් තරම් කරන්න කියනවා. ඔය වෙහෙස ගතිය නැහැ. වෙහෙසක් එනකොට එතන තේරෙනවා ටිකක් අමාරුවක් තියෙනවා. ඉතින් කවුරු හරි අල්ලගෙන කිව්වොත් මේක පොඩ්ඩක් මසාජ් කරන්න කියලා. ඒකයි ඔය කොල්ලෝ කෙල්ලන්ගේ අත්මෙරිකන්නේ. ඔය කෙල්ලෝ කොල්ලෝ දන්නවා ඔකේ. මේකන මෙන්න චූන් වෙලා එනවා. නාකින්ද ඕක වෙන්නේ. ඒකෙත් නිසා තායිලන්තේ ඕනම දන්තමාලිකාවකේ වගේ තැනක් තියෙනවා. මේ වගේ හෝල් එකක් තියෙනවා. ඒකේ හැම තැනම මේස දාලා තියෙනවා සම්බාහනේ විනාඩි 30යි. ඒකේ ගුණේ තියෙන්නේ පිරිමි අයට ගෑනු සම්බාහනේ කරන්න ඕනේ, තේරෙනවනේ? ගෑනු අයට පිරිමි සම්බාහනේ කරන්න ඕනේ. ආව විනාඩි 30 හිටියා සම්බාහනේ කරුවා. ඊගාව කෙනාව දවස පුරාම පිරලා. ඉතින් ඒක දැන් ලංකාවේ එයාපෝට් එකේ තියෙනවා. එයාපෝට් එකේ දැන් දෙකක් තියෙනවා. කොළඹ ගොඩක් තියෙනවා. ඒ වartifactId වෙන වෙන නම් කියන්නේ. මේ නමුත් මේක බුදුචානන් වහන්සේ අපිට දීපු සක්මනේ සිදුවෙන්නේ ඕක තමයි. පුළුවන් නම් මේකට රැල්ල අරින්න අරින්න කාටරි අවශ්‍ය නම් මට දෙන්න පුළුවන් සම්පූර්ණ මේක ඊ කොපි එක ලොකු පොතක පිටු කරලා තියෙනවා අපි. ඒකේ හැම ලෝකේ තියෙන අනිකුත් වෙබ් අඩවි පිළිබඳව සම්බන්ධයක් තියෙනවා. අපේ පොතක් තියෙනවා. අපි ළමයින්ට ඒව උගන්වලා ඒ ළමයට අඳුර ගන්නව අනික් ළමයාගේ කකුලේ තියෙන නිල. ඊට පස්සේ එක එකන සම්බාහනය කරගන්න. ඉතින් ඒ වගේ චාට් ඇඳපුවා පුදුම තෝගයක් ඇති අපිලා. ඉතින් කාටද අවශ්‍ය නම් කරන්න. නමුත් මේ කෙනාට කියන්නේ ඉතින් මේ වගේ දෙයක් ආපුවාම ඒකට හේම රැල්ල නැගලා බැහැලා යනකම්ම සුවසේවාව හමාරනකම් ඉඳ. එතකොට නැගිටිනකොට ලොකු අර තිබුණ ඉහෙම් බහින් ලෙඩක් නැහැ කියලා කියන්නේ ආහන්න වගේ සුවයක් ඇති වෙනවා.
හොඳයි. අවසරයි. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ඊයේ සවස 2:45ට භාවනාව ආරම්භ වූවා පමණි. 80 දශකයේ ගුවන්විදුලියෙන් නිතර අසන්නට ලැබුණු හින්දි සින්දුවක් ශබ්ද විශ්කාශන යන්ත්‍රයකින් ඇසේ. මූල කර්මස්ථානය වන පිම්බීම හැකිලීමද රිද්මයානුකූලව දැනේ. ගීතය ගැන ආසාවක් හෝ අමනාපයක් නැත. ඉන් පසුව බිම් මහලේ පොඩි ළමයෙකු මරහඬදී අඬන්නට විය. ඒ ගැනද අමනාපයක් නැත. කමටහන තුලද ශබ්දයක් තුලද හිත ඇත. නමුත් ඊයේ උදෑසන 5-6 පැය තුලදී පහළ දර පලන්නට විය. මගේ හිතේ තරමක අමනාපයක් ඇති විය. මේ මනුස්සයාට මේක ඊයේ හවස හෝ එළියට ගිහින් හෝ කරගන්නට තිබුණා නේද යනුවෙන්. එම අමනාපය මා එතෙක් දමනය කරගනිමින් දරාගනිමින් සිටි වේදනාවට කකුලේ සම්ප්‍රේෂණය විය. වේදනාව මා පෙරලා පහර දෙන්නට විය. නැගිට ගොසින් ඇඳේ හාන්සි විය. පිම්බීම හැකිලීම රිද්මයට දැනේ. දරපලන ශබ්දයේද ඇසේ. නමුත් ගැටුමක් නැත. සන්ධ්‍යා ධර්මදේශනාවෙන් පසුව කවි ප්‍රචාරය කරන විටදීද මුල් අවස්ථාවෙහි කමඨහන තුලද ශබ්දය තුලද සමබරව සිටියත් ක්‍රමයෙන් පිම්බීම හැකිලීමෙන් ඉවත් වී ශබ්දය දෙසට බර වැඩි විය. ඒ කැමැත්තෙන් නොව අකමැත්තෙනි. ඔච්චර බය නැත්තං ගිහිල්ලා මැරෙන්න බැරිද? අපට වද නොදී ඒ සිතවිල්ලයි. මේ බයිලා වලට මෙපමණ කාලයේ දීම ගැන ලොකු ස්වාමීන් වහන්සේ සමගද අමනාපයක් ඇති විය. අනේ මට සමාවෙන්න මේ කඩප්පුලි හිතක හැටි. සක්මන් භාවනාව. අද උදෑසන විහාර මළුව පිරිසිදු කර වැලි මළුවේ සක්මන් කරන්නට ගතෙමි. පොඩි කුක්කෝ දෙන්නෙක් ඇවිත් සෙල්ලම් කරන්නට විය. ඒ දෙස බලා සිටින්නටද සිතේ. නමුත් නැටුම් ගැයුම් බැලීම අපට සුදුසු නැහැ නේද? නැවත පාදයකට හිත තැබුවෙමි. වාර්තාව ලිවීම ගැන ටික වේලාවක් ඇවිදිමින්ම සැලසුම් කළෙමි. ඉන්පසු ක්‍රමයෙන් වම දකුණට හිත යොමු කළෙමි. මන්දගාමීව අලසව කරමින් සිටි සක්මන ක්‍රමෙන් කය ප්‍රාණවත් වී කකුල් ශක්තිමත් වී වේගය වැඩි වෙමින් දැඩි ජවයකින් ඉහළට ඇදෙන ගුවන් යානාවක්සේ ඉහළ ඉදිරියට ඇදෙන්නට විය. වම් කකුලේ බලනහරයක් විටින් විට රිදුම් දෙයි. ඇස් යට නලියන ගතියක් දැනේ. එහෙත් ගමන එක දිගට සිදුවෙයි. සිත තරං කය කඩප්පුලි නැත. නැති බැරිකං අමාරුකං නොසංගවා කියන ගතියක් කයට ඇත. අවසරයි.
ඔය ඇත්තටම සභාවක අපි භාවනා කරන්නේ ඔය පිළිබඳව තව කෙනෙක් වාර්තා කරුවොත් කවදාකවත් ඕක වාර්තා කරන්නේ නැහැ. ඒකට වාර්තා කරන්නේ ඒ රචනයේම ඒ ශබ්ද ඇහෙන වෙලාවේ ගඳක් රසක් පහසක් ගැන කතා කරාවේ. ඉතින් මේ කෙනාට ගුවන් විදුලිය ඇහෙන ශබ්දේ ළමයින් අඬන ශබ්දේ ඇහිලා තියෙනවා. තව කට්ටියකට ඒක වාර්තා වෙලා නැහැ. වැදිලා නැහැ. ශබ්ද නැති නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා කියනවා හද්ද කැලයක් මැද හද්ද කැලේකෙන් දවස් 7කින්වත් යන්න බැරි තරම් කැලයක් මැද තියෙන විශාල දරගහක්. ඒ කියන්නේ දරගහක් කියන්නේ නැහැ නහඳුන් ගහක්. ඇදගෙන වැටෙනෝ සද්දයක් තියනවාද කියලා. ආල්පත් හත් දවස් 7කින් යන්න බැරි ප්‍රදේශයකට මිනිස්සු ගිහිල්ලා නැහැ. ඒක මැද විශාල ගහක් ඇදගෙන වැටෙනවා. සද්දයක් තියනවාද කියලා. ඒ මහායාන මහා සෙන් බුද්ධාගමේ ඒක ප්‍රහේලිකාවක්. සද්දයක් තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. ඉතින් හිටියොත් කවුරු හරි සද්ද යන තරම් කාල කණිය කිටු සද්දයක් තියෙනවා. ඉතින් හිටිය නැත්නම් සද්දයක් නැහැ. ඒ ජී වගේම මේ කුස්සිය දරපලන්නේ නැහැ අපි කුස්සිය. ගෑසොලින් වැන්නේ. සමහරවිට පොල් බින්දින සද්ද වෙන්න ඇති. ඉතින් අපි gedara ඉඳද්දි අපි දර ලීයක් පනවන අපි කවදාකවත් හිතන්නේ නැණි හැන්දෑව පැලුවනම් හොඳයි. වැඩ කරන කෙනෙක් ළඟ නැතුව බලන එක අපිට හිතෙන්නේ නැහැ. මොකද හේතුව අනික් කට්ටිය භාවනා කරන්නේත් නැහැ. කම්මැලි ඉන බල්ලට එන ගැහුවට ගාණක් නැහැ. දැන් මෙහෙට ආවට පස්සේ අනි ඔය වැඩේ වෙන තැනකදී කරන්න තිබුණා කියලා අපිට හිතෙනවා. ඒකෙන් ආදර්ශයට ගන්න තියෙන්නේ අපි කොතන මොන වැඩේ කරත් ඒකෙන් කරදර වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒකට කියන්නේ emotional literacy කියලා. emotional intelligence අපිට ඒකේ වෙලාවේ වැඩේ. නමුත් ඒකෙන් හරිය දන්නේ නැති කවුරු හරි හානි වෙන්න පුළුවන්. ඉතින් ඒක නොවි කරන්න එක වැඩක්වත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. හැම වැඩක්ම කරනකොට ඒ කොච්චර හොඳ වැඩක් කරුවොත් නරකක් දකින්න කෙනෙක් වෙනවා. කොච්චර නරක වැඩකුණත් හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ රචනයක් කරුවොත් අපිට තේනවා මේ සතියක් මූල කර්මස්ථානයක් ඉරියව්වක් ගැන බලාපොරොත්තු වෙච්ච කෙනාට තමයි මේක කරදර වෙන්නේ. සතියක් නැති ඉරියව්වක් නැති මූල කර්මස්ථාන නැති කෙනාට ඉතින් දරපලනවා සද්ද ඇහෙනවා බල්ලෝ රටනවා සින්දු කියනවා අපිට අදාළ නැහැ බල්ලෝට. ඒගොල්ලෝ රහත් වගේ මේ වැඩේට ගිය කෙනාට මුතු ජානවසේ දේශනා කරන්නේ වනමුකේ පාදවුවට පස්සේ රිදෙනවා. වනමුකේ පාදන්න නැතුව බේත් දාන්න බෑ. ඒ නිසා අපි ඉස්සර වනමුකේ පොඟලා සුද්ධ කළා නේ විතකම් ගන්න ඉතින් මේ වනමුගේ පාදවගේ තමයි යෝගාවචරගේ මනස. වෙනදා නොදැන්නේ පුංචි පුංචි දේවල් ගොඩාක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඉඳුරන්ගේ ප්‍රණීත භාවයක් ඇති වෙලාතියෙනවා. ඒක වාර්තා කරුවොත් තේරෙනවා හැම කෙනාටම මේක ඇහෙනවා. ගණන් ගන්න කෙනා වාර්තා කරනවා ගණන් ගන්න එකට අදාළ නැහැ. එතකොට විශාල විස්තරයක් පේනවා. ඒකට සෙන් බුද්ධාගමේ කියනවා භාවනා කරන්න ඉස්සෙල්ලා කන්ද කියන්නේ කන්ද තමයි. භාවනා කරනකොට පටවි ධාතු මේ හැඩේ ගොඩක් විස්තර කන්දක් නැහැ එතන. එයාට පේන්නේ තියෙන එක පටවි ධාතු මේ හැඩේ තියෙන. ඉතින් ඔක්කොම විස්තර කියනවා. භාවනා රහත් වුණාට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. භාවනා කරනකොට කන්ද කන්ද නෙමෙයි. යෝග්‍ය භාව ගති ස්වභාව ගති සලක් මේ ගොඩක් වෙනවා. එතකොට කන්ද පේන්නේ නැහැ. කන්ද කියන ඒ සම්මුතිය අයින් වෙලා ඒක ඇතුළේ තියෙන සලක්ෂණ ආවේනික ලක්ෂණ ගොඩක් දේවල් පේනවා. කන්ද නැති වෙනවා. වෙනුවෙන් දැක්කට පස්සේ කන්ද තමයි ආයෙත් කන්ද තමයි. ඉතින් මේ භාවනා කරන කාලෙදී අන්නේ විදිය අපිට වෙනදා නොදෙනිච්ච පුංචි පුංචි දේවල් වැටෙනවා. සමහරු ඒකට පදුත්ත මනස ඇති කරනවා. එහෙනම් දුකයි. ඒකට ප්‍රසන්න මනසක් ඇති කරන මේ බුදුරජාන් වහන්සේ නිසයි මේ දුක මට ආවේ. ධර්මයේ වැටෙන නිසයි මේ දුක මට ආවේ. මම සංඝයා වෙච්ච නිසයි මට මේ දුක ආවේ. මම සීලයක් රැක්ක නිසයි මේ දුක ආවේ. මේ දුක සැපයි. මේ දුක ප්‍රමෝදයක්. මේක සති සම්පජඤ්ඤයට හේතුවක්, මේක ප්‍රීතියක්, මේක පස්සද්ධියක්. අනේ පැමිණි දුක් පැඳහයි කියන්නේ අනේ එතන. එහෙම නැත්නම් සිරි දෙව් දුවගෙට වැඩියා කියලා. ඉතින් මේ වார்த்தාව හරි ප්‍රසස්සයි. හරි හොඳයි. හැබැයි මේක පොඩ්ඩක් අර උම්මල කට්ටියක් කියම දාලා, මේ පැණි ටිකක් කියම දාලා මේක ලස්සනට ලියන්න ඕන. යා උපදාලා ඒ ලිව්වනම් ඒ ලියන්නේ භාවනා දියුණු වෙනකොට තමයි. හැමදේම සුබ සිද්ධියට බලන්න. ඒක බුදුජානසී දේශනා කරලා තිනවා සුබ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස්සපුග්ගලෝ උත්තරින් අපඩ විඥාන්තස. මේ ලෝකයේ නිවන් දකින්න තෙක් ලැබෙන හැමදේම සුබ පරම කරම බලන්නේ කිය. අසුබ බැලුවොත් පදුට්ට මනස. අපි පොඩි දරුවන්ට සෙල්ලමක් උගන්වනවා සුබ පරම සෙල්ලම කියලා. මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ අයන් අහනවා මේ සිද්ධිය හොඳ පැත්ත විතරක් කියන්නේ කියලා. වැස්සාම තියෙන හොඳ මොකද්ද? පෑවුවාම තියෙන හොඳ මොකද්ද? ඉතින් ඒ ළමයි ලියනවා. බලන්නේ හොඳ පැත්ත විතරයි. ඉතින් ඒක ලෝකේ ලස්සනයි. ඉතින් ඒ නිසා මේ රචනය හොඳයි. නමුත් මේක අර තැන් තැන් වල පොඩක් පදුට්ට මනස ඇවිල්ලා තියෙන කඩප්පුලි මනස ඇවිල්ලා තියෙන කියලා කියන එකත් දැනගත්තේ කොහොඳයි. පුළුවන් තරම මේක සාහිත්‍ය දැනවෙන විදිහට, సౌందර්ය දැනවෙන විදිහට, එහෙම නැත්නම් සුභවර්ම විදිහට ලියන. ඉතින් පොඩි එකෙක් කියනවලු, මාසෙම යාළුවාට කියනවලු, මචං අපේ තාත්තා ගාවට අම්මා යන්නේ දන ගහගෙන කියලා කිව්වා. ඉතින් අරවල ඉතරම් අම්මා බයද කියලා. නෑ බං තාත්තා හැමදාම බීලා ඇවිල්ලා ඇඳයට රිංගන්නේ. අම්මා මෝල් ගහක් අරගෙන දන ගහගෙන කියලා ගහනවා කියලා තාත්තා. ඌ ඒ කියන්නේ කොහොමද? අපේ අම්මා ළඟට තාත්තා ළඟට අම්මා යන්නේ දන ගහගෙන කියලා. හරි සෞඛ්‍යයෙන් තමයි වටිනවනේ. තින් අම්මා ළඟට යන්නේ දන ගන්න. යන්නේ මොකටද? මෝල් ගහ අරගෙන යන්නේ ගහන්න ඔළුවට. ඒක ඉල්ලලා ගන්න ඕන. නැත්තම් කියන්නේ කොහොමද? අපේ අම්මා තාත්තා ගාවට යනකොට යන්නේ දන ගන්න කියලා කියන. ওই මුළු ත්‍රිපිටකයේම විශේෂයෙන්ම තේරගතා තේරිගතා ඔන්න ඔය රචනා ශිල්පේ තියෙන. දන්නේ නැති කට්ටිය ඕවා නිකන් අනම්මනම් කියනවා. ඒ නිසා හොඳ ලස්සනට මේවා ටික ඉදිරිපත් කරන්න. එතකොට නිවන් දැකලා අපි යනවා ඊගාවට.
අවසරයි ඊළඟ වார்த்தාව. අවසරයි ස්වාමින් වහන්ස. ඉස්සර මම භාවනා කරන විට හිතේ නිරාමස ප්‍රීතිය, ආනන්ද වැනි ගතිය නිතර ඇති වුණා. පස්සේ මට වැටහීම් පහළ වුණා. ගොඩාක් විද්‍යාවන්, කලාවන්, විෂයන් ධර්මයෙන් දියුණු කරන්නට පුළුවන් කියලා. අලුත් විෂයන් මේ සීල සමාධි ප්‍රඥාවෙන් හදන්න පුළුවන් කියලා. පස්සේ මම මට කරදර කරපු අයට කරදර ඇති කරන්න ඒක යොදාගත්තා. හිතෙන් රූපය හදලා. අන්තිමේට මට මගේ හිතේ තිබුණු ප්‍රීතිය මතුවීමේ හැකියාව නැති වෙලා ගියා. නැවත ඒ ආනන්ද වැනි ගතිය එන්නේ නැතුව ගියා. ආය හිතේ නිදහස හදා ගැනීම හරිම අමාරුයි. තෙරුවන් සරණයි.
මේකට හින්දු ආගමේ කියන්නේ සච්චිත් ආනන්ද කියලා. හිත සච්චිත් කියලා කියන්නේ කිසිම දෙකට නතු නැහැ. හිතේ ප්‍රകൃතිය, සත්භාවය, සත්පුරුෂ ගතිය. මේ සච්චිත් ආනන්දයි. බුදුචානන්ස කියන්නේ පබස්සර විදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ලිට්ටේ උපක්ලිය. තමන්ගේ හිත සම්පූර්ණ ප්‍රබස්සරයි. වෙන දේවල් වලට ගියොත් කක්කා. ඉතින් මේ සච්චිත් ආනන්දය විවිධ පැති වලින් පේනවා. ආමිෂ දානයේදී ලැබෙනවා, ආමිෂ දානයේ දීමේදී ලැබීමේදී, ඊට පස්සේ නිරාමිෂෝ ලැබනවා, ඊට පස්සේ ධ්‍යාන ලැබීමේදී ලැබෙනවා, ඒකේ උපරිම එක හම්බෙන්නේ තුන්වෙනි ධ්‍යානයේදී, ඊට පස්සේ ඒකත් නදකින් කියලා විපස්සනා කරනකොට ආයෝක නැති වෙනවා. නැති වෙලා මේ සියල්ලම අනිත්‍ය දුක අනත්මයි කියනට ආයමතු වෙනවා. ඉතින් මේක ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒ නිසා දිගටම කාට හරි මේ සච්චිත්තානන්ද තිබුණා නම් කිසිම දිනුවක් නැති කෙනෙක් ඒක ඇති වෙලා ආය නැති වෙනවා. ඊට පස්සේ ආය ඇති කර ගන්නකොට ඒ ඉස්සල එක නෙවෙයි ලැබෙන්නේ. සමත සුඛේ නෙවෙයි ලැබෙන්නේ. විපස්සනා සුඛේ ලැබෙනවා. හැබැයි ඒකෙන් එන මේ ඒකෙන් ආස්වාද එන්නේ අඩු වෙනවා. මුලින් මුලින් හරි ලොකු ආස්වාදයක් දෙන දානයක් දීපුවාම ස්තුතියක් ලැබිච්චාම නිරාමිෂ සුඛේ තල තුනයි. ඊට පස්සේ සමත සුඛය ඊටත් ඇඩිය ටිකක් තල තුනයි. ඒකත් අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා විපස්සනා සුඛයට යනකොට එච්චර සුඛයක් ලෝකේ ඇත්තෙම නැහැ. බුදුරජාසේ දේශනා කරනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාණං. සීලම ධර්ම වලින් ශ්‍රේෂ්ඨම ධර්මය තමයි විරාගය. සමත සුඛයටත් විරාගය. එතකොට එන සතුට ඒක ඒ කෙනාටත් ඇයිති නැහැ. ඒක සම්පූර්ණ ආර්ය වෝහාරයට වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ සතුටෙත් උච්චාවච ගතිය අඩු වෙවි. පුදුම තල තුනාවකට යනවා. ওই සාහිත්‍යයේම තියෙන ඉතාම පහත්ම මට්ටමක ඉඳුරන්ද ගෝචර වෙච්ච සතුටක් විතරයි. තම සර්වචනන්සේ විස්තර කරන එක අවේදිත සුඛ කියලා තමයි කියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම කියනකොට සියලු සැපයන්ගේ හොඳම සැපේ තමයි අවේදිත සුඛය කියලා. ඉතින් ඉන්න සංඝයා වහන්සේලම කතෝස ලැබුණ කන්ත අවේදිත වෙනවනම් විඳින් නැත්තම් කොහොම සුඛයක් වෙන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් කියනවා විඳින හැම එකක්ම විඳවිල්ලක්. විඳවිල්ල නැති වෙලාට තමයි සුඛය ලැබෙන්නේ. ඒකට මේ මනුස්සයත් නැහැ. ඉතින් ඒ යන ගමනේ අපි ඉන්නේ අපි සතුටයි කියලා කිව්වට ඒ වොළඳ සතුටක්ද ආමිෂ සැපයක්ද සමත සැපයක්ද කියලා ඉතින් හරි අමාරුයි තෝරන්න. හැබැයි අපි ඒ සතුට කැප කරමින් අප වෙලා ඉහළ අධිකුසලයට යනවයි කියන එක මේ ආත්මේ ජීනම් කරන්න බෑ. ඉතින් ගිය ආත්මේ ඉඳලා ආපු ශක්තියක් යාර තියෙන්න ඕනේ. මේ සියලු සැප භවගාමි ඒකත් අනිච්චන් දුක්ඛන් අනත්තන් නැත්තම් විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිසක් ගන්න පස්සේ කියලා බලනකොට එන සැපය ඒක ඉතින් අතිමානුෂිකයි. ඒ නිසා මේ යන ගමනේ ඒ උච්චාවච භාවය නැත්නම් මේ සුවයේ ආනන්ද ස්වභාවයේ සච්චිත්තානන්දයේ අනිත්‍ය භාවය දකින්න හොඳ රචනයක් කියලා කියන්න පුළුවන්. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සතිය සහ නුවණ එකවර යොදන ආකාරය උදාහරණයක් මගින් පෙන්වා දෙන්න. තෙරුවන් සරණයි.
දීගිති ඒකට තමයි මුළු ජීවිතේම ගත කරන්න ඕනේ. එහෙම මේ දවසකින් නිදර්ශනයකින් එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. මේවා ජීවිත පරිශ්‍රය. අටුවාවේ කියලා තියෙන්නේ අන්ධේකුයි කොරකුයි ඉන්නවනම් අන්ධයාට පාර වෙන පේනවා නෑ. අන්ධයාට පාර පේන්නේ කකුල් තියෙනවා. කොරාට කකුල් නෑ පාර පේනවා. ඒ අන්ධයා උඩ කොරා නෑ කොරා නැගගත්තොත් අන්ධයාට පාර පේන්නේ නෑනේ. මම උසගන්නේ මම උඩ පාර පෙන්න නැහැ කිදා. එතකොට මේ දෙක සත්‍ය සම්පජඤ්ඤය තමයි. කොරයි අන්ධයයි දෙක සත්‍ය වෙනමයි සම්පජඤ්ඤය වෙනමයි. කොරා පිට අන්ධයා අන්ධයා පිට කොරා නැගගට පස්සේ ඒ කොරයි අන්ධයයි යන ගමන සත්‍ය සම්පජඤ්ඤය වගේ නිදර්ශන දීලා තියෙනවා. ඉතින් ඒකෙන් සයමකටපත් වෙනවනම් හොඳයි. ඉතින් කන් දෙක අරගෙන ඇස් දෙක අරගෙන සත්‍ය විරුද්ධ කරගෙන අප්‍රමාදීව ඉදිරියට යන්න දහසකුත් එකක් නිදර්ශන ඉස්සරහට ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. ඊළඟ ප්‍රශ්නය සතිය නොමැතිකම නාසයේ නොවිදපු ගොනෙක් කරත්තෙට බැඳ වගේ.
නෑ මොකට මේ තඩමනවාද කියලා වගේ දෙයක් කියවන්න ඔච්චර තඩමන්න ඕනද කියෝබංගෝ දඩබඩ ගාලා කරනාතු විදයි ගොනෙක් බැඳගත්තා වගේ සතිය ඉති ඕක කියන්නේ ඔච්චර මේ
වගේද නෑ කරත්තේ බඳින ගොන ඊට වඩා හොඳයි සිත කැල ගොනකු වගේ දමනේ නොකල සිත
කවියද්ද කොයිද තියෙන්නේ මේ කියවනවා කවි කියවනවා ගායනා කරනවා නේ
දවසක් මම ගියා බා කියන්න මොනරාගල පැත්තේ එහිදී ඇසුණු කතාවක් අම්මයි පුතයි ගෙදර ඉන්නවා ඉතින් අම්මා වයසයි මේ කොළුවා ලිකන් වල් වදිලා ඌරෑ මැද තමයි ගෙදර එන්නේ දවසක් අම්මා කොස් උයලා රොටි හදලා රෑට කණ්ඩ පුතා නැති නිසා අම්මා කාලා දොර වහලා නිදාගත්තා. පුතා රෑ මැද ආවේ ගංජ සැර නිසා රොටිය හඳුනාගත්තේ නෑ. කොස් ටික කාලා රොටිය සෝදලා පිඟන් රාක්කෙ තියලා නිදාගත්තා.
බඩ ලිව්ම හම්බුණා වගේ තමයි.
සතිය නොමැතිනම් වෙන යහපත කුමක් මොකක්ද කියලා හිතෙනවා. සතියෙන් තොර නිවනක් නම් නැති. සතිය නොමැතිව කරන සියල්ලම අසාර්ථක බව වැටහෙනවා. සතිය පුරුදු වුණාම සියල්ලම පටන් ගැන්මේ පටන් මැදත් අගත් සිහියෙන් දකිමින්ම ඉඳ ලැබෙනවා. සතිය වැඩිම වටින බව වැටහුණා. දිගට දිගට සතියෙම වඩනවා. සිතට සිසිලක් ලැබුණා. නිස්සාරණ පහන දිගට දැල් වේවා. අවසරයි.
මුලින් ගායි කියපන් කවියක් තියෙන්නේ. අපෝ වෙන කෙනෙක් එන්නකෝ අපා මේ දෙන්න මේ මේ මේ
ඇත්තට වෙන කවුරු හරි
ඇත්තටම මට හිතෙනවා දැන් යන්න ඉතිලා ඇති කියලා. එහෙම හොඳ නෑ. එහෙම එහෙම කරන්නේ නෑ.
මොකද
කවියක් නෙමෙයි තියෙන්නේ.
කවියක් නෙමෙයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. ගද්දෙනෙ මෙම්ම පද්දෙනෙ ගද්දෙ. සතිය නොමැතිකම නාසයේ නොවිදපු ගොනෙක් කරත්තෙට බැඳ වගේද නෑ. කරත්තේ බඳින ගොනා ඊට වඩා හොඳයි. සිත කැලෑ ගොනකු වගේ වරහන් ඇතුලේ ධම්මනේ නොකොල්ල සිත.
ඒකනේ සාර රොටි හොදලා තියලා හිතාගත් වගේ මෙයාටත් මොනවා ලියමක් දුන්නාම හොඳ ටික පැත්තකට දාලා ලියප පැත්තක දාලා නිකයි. තෝල්කේ ඇතේ තමයි නඩුව සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඒ කොයි වෙලාවක හරි මේ බැරෑරුන් සතිය තේරුම් ගත්ත දවසේ පුදුම හිනාවක් යනවා. ලකෝ මේකටද මෙච්චර නැටිවේ කියලා. මොකද උපන්දා ඉදලා තිබුණ එකක් මේ. ආය අලුතෙන් හම්බෙච්ච දෙයක් නෙවෙයි. අර අම්මණ්ඩිතිය කිව්වේ මං සමාවෙන්න වට මේ විකට මේකේ තරම විනෝදාංශයක් මේකේ තියෙන. ඒ තරම සෑහළු දෙයක්. මේ තට්ට මගන මිරිකවන් කරකට භාවනා කරන පාට පවු කියලා හිතනවා. මේ දත්තෙන්ද දත් ඇවිල්ලා දිව ඇවිල්ලා දත් ඇන්ද වැදලා අච්චු හිතලා උරයිස තද්ද වෙලා හුස්ම ගන්න බෑ. ඇවිදිනුට කොක්කු වගේ සක්මන් කරනකොට ඉතින් මං ඈතකටලා බලා ඉන්නවා තෝත් ඔහම තමයි කියලා හිතාගෙන. ඒ හැටි ටිකක් කියවුනාට පස්සේ බලන්න යකෝ මේ සතිය කියන එක ඒ සෙන් බුද්ධාගම පළවෙනිම රචනයේ තියෙන්නේ. ඒක අපි සිංහල දැම්මේ නෑ. විශාල මාළුවෙක් ගාවට ගිහලා පුංචි මාළුවෙක් අහනවා වතුර කියන්නේ මොනවද කියලා. ලොකු මාළුවා තොල්මන් මුකොම කියලා දෙමක වතුරමයි ඉපදුනේ ඉන්නේ වතුරේ කියලා දෙන්න බෑ. ඒ වගේ මානවය කියන සතා උපදින්නෙම සතියේ. මුළු ජීවිතේම ගත කරන්නේ සතියේ. යා කිනෝ හරි අමාරු සතිය නැති වෙනවා. සද්ද එනකොට සතිය කැඩෙනවා. එහෙම බයිලාවක් මේකේ නෑ. සර්වචනන්සේ දේශනා කරන්නේ සතාධිපතේය සබ්බේ ධම්මා. මේ සියලුම ධර්මතාවලදී සතිය අධිපතිකම් කරනවා. ඉතින් අපිට යාට එක පෙන්නලා දෙන්න කණ්ණාඩියක් අල්ලන්න ඕන. නැත්තම් තේරෙන්නේ නෑ සෝභා සුන්දර මොකද සෝභාලංකාරේ මොනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඉබීලයි. අපි කියනවා කැඩපතයි ලස්සන කියලා නෑ Tamanගේ මූණ පේන්නේ. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැත්තම් නාසිය බෙදගත්ත නැති ගොනේ කරත් බෙදගත්තරම වගේද සතිය නෑ අපා. ඊටත් අපා. වල් බූරුවෙක් කරත් බෙදගත්තා. ඉති ගුණා ඉසර කර යන ගමනක් මේ හිත ඉසර කරන යන ගමන. ඉතින් සතිපස්සේ ළමයි කියනවා ඉස්කෝලේට මම යනකොට ටැන්ටි කරත්තේ පුල්ලි ගුණා ඉසරයි මම පිටිපස්සේ. හනි හනිකට උඹ යනකොට පාර කියන්නේ නෑ තෝණෙන් පාර කියන්නේ නෑ කෙවිතෙ. මොකද ගුණා යනව නම් ආයේ මොකට පාර කියන්නේ. හැබැයි ගුණා ඉස්සරලා තමයි මම ඉස්කෝලේ යන්නේ. ගුණා ඉස්සර කරන එක තමයි සත්‍ය ඉස්සර කරනවා කියන්නේ. පිටිපස්සේ තියෙන ප්‍රඥාව සම්පජඤ්ඤේ. ඉතින් අපි සම්පජඤ්ඤේ ගැන හිතන්නවත් එපා. හුත්තට සතිය වඩන්න සම්පජඤ්ඤේ නිකාම එනවා. ඉදිරියට පිටිපස්සේ නූල වගේ. එදාට මේකේ సౌందර්යයක් තියෙන, මේකේ සැහැල්ලුවක් තියෙන, මේකේ තියෙන්නේ මේ ජීවිතය උද්දාමයටපත් කරන ආනන්දජනක තත්ත්වයක්. තටමිල්ලක් නැහැ. ඉතින් හැම කෙනාම තට වුණා තමන් කරපු කර්ම වල හැටියට. තමන්ගේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට විපත්‍ය වල හැටියට කමක් නැහැ. නරක දෙයකට නෙවෙයි. ඒසේ సౌందර්යය තේරුම් ගත්තා නම් ඒකෙත් එක සුද්ධෙක් ලියලා තියෙනවා මෙච්චර ලස්සන මේ සතිය සම්පූර්ණයෙන්ම මුදුන්පත් වෙච්ච දවසේ සති වේපුල්ල වුණාම එන සතුට කොච්චරද කියලා කියන්න බෑ. නමුත් ඒක හරි ගියයි කියලා මට වේපුල්ල සතියක් ආවයි කියලා බුද්ධ ශාසනේ නිවන් දැකපු 84000ක් මහා ශ්‍රාවකයන්ගේ කවුරක්වත් පාටියක් දාලා නැහැ කියලා. පාටි දාන මිනිහෙක් නැහැ නේද ඒකට. සතුට ලැබෙනකොට ඒ පුද්ගලයා නැහැ. සතුට විතරක් ඉතුරු. ඒ නිසා මේසා විශාල බුද්ධ කෘත්‍ය කරපු කිසිම කෙනෙක් පාටියක් දාලා නැහැ. පාටියක් දැම්මනම් පචය. කිසිම වටිනාකමක් නැති දේවල් වල තමයි පාටි දාන්නේ. ඉතින් ඒ නිසා තව තවත් මේ වගේ ඉස්සලා කවියත් ලිපියත් හොඳයි. මේකත් හොඳයි. අර කියවන හාමුදුරුවෝ ගැන මොකක් කියන්නේ නැතුව අපි අයින් ගන්න.
අවසරයි. ඊළඟ වார்த்தාව පරයන්ක භවනාව. මම දැන් මෙතන වශයෙන් ඉඳගෙන සිටින ඉරියව්වට සිහිය පිහිටුවා සිටියෙමි. ටික වේලාවකින් ඉබේම ඉහළ පහළ යන හුස්ම රැල්ල ප්‍රකට විය. ඒ දෙස සිහිය යොදවා බලාගෙන සිටි අතර උඩුතොලේ පිසදාගෙන මෙන් ඉහළ පහළ යන හුස්ම රැල්ල ඊට ප්‍රණීත වූ අතර හුස්ම වාර 8-10 පමණ එසේ වී කය ඉහළට චුම්බක ශක්තියක්සේ ඇදෙන බවක් හා කොඳු ඇට පේලියට දෙපැත්තෙන් ඉහළට එය ඇදෙන බවක්ද දැනේ. ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන අතර නාසය මැද දැවිල්ලක් මෙන් දැනුණා. සක්මන් කරන විටත් සැතපී සිටින විටත් හැම විටම වාගේ නාසයේ දැවිල්ලක් මෙන් පවතී. දැන් අවධානය යොමු ව ඇත්තේ ඒ දෙසටය. අවසරයි.
පළවෙනි ලිමිටේ නේමයි. ඉතින් විශ්ව ශක්තියව නැත්තම් ඒ මෙරිඩියන් වල පවර්ස් එහෙම නැත්තම් කොස්මික් එනර්ජි කියලා කියනවා. ඒව වැඩි බාර ගන්නකොට එයා තැන් තැන් වලින් සම්භාහණය කරන්න පටන් ගන්නවා. අපි මොනවද හිතාමතා කරනකම් ඒ කොස්මික් එනර්ජි එක ගෙටක වදින්නේ නැහැ. හයියෙන් හිතලා උස්ම ගන්න තාක්කල්, හිතලා ඇවිදින තාක්කල්, හිතලා බත් කන තාක්කල්, කපන කොට තාක්කල් නැහැ. ඒව ඉබේ සිද්ධ වෙනකොට මේ ඒ විශ්ව ශක්තිය ඇවිල්ලා වැඩේ බාර ගන්න. ඊට පස්සේ ඉතින් ආය කවුරක්වත් ඌලියම් කරන්න ඕන කම නැහැ. ඉතින් අපි ඒකට කරන්න බැරි උදේ ඉඳලා හැන්දෑව නැකම මේ හිතාමතා කරන හැමදේම, හිතාමතා කරන කියන හැමදේම, ඒක හිතන මතන හැමදේම අකුසල් වෙනවා. මේක ඉබේම යන දුන්නට පස්සේ අත්තාලොක් කුමාරේ අතින් අතට ගියා වගේ මොනක්වත් වෙන්නේ නැහැ. හිතන්න එපා මොනක්වත් වෙයි කියලා. ඒ නිසා ධර්මයට මේක බාර දෙන්න, ධර්ම නියාමයට බාර දෙන්න, භාව ලක්ෂණ වලට බාර දෙන්න, ගති වලට බාර දෙන්න, ස්වභාව ලක්ෂණ වලට බාර දෙන්න, හුදු නිරීක්ෂකයෙක් වෙන්න 100%ක්ම වැඩි හොඳට වෙනවා. ඒක හරියට ක්‍රිකට් මැච් එකක ඉන්න මේන් අම්පයර් ලෙග් අම්පයර් කියලා විනිශ්චකාරු දෙන්නෙක් ඉන්නවා. ওই දෙන්න තුලම හියුමන් එරර් එක තියෙනවා. බක්සග්‍රාහීත්වය තියෙනවා. අපි කියනවා මේ චන්දා දෝසා බයා මෝහ තියෙනවා. ලෝකේ හොඳම කට්ටිය දාන්නේ. හැබැයි CCTV කැමරා එකක් දාන්න කිසිම පක්ෂග්‍රාහීත්වයක් නැහැ, මනසකුත් නැහැ. අන්තිමට අර දෙන්නම් පිළිගන්නේ CCTV කැමරා එක. ඒකට කියනවා තර්ඩ් අම්පයර් කියලා. අපි මේ සතිය තමයි අපිට ඉන්න තර්ඩ් අම්පයර්. අම්මා කිව්වත් තාත්තා කිව්වත් මගේ හිතම කිව්වත් ඔක්කොම පච. ඒ හිතේ වෙන වැඩ සිද්ධ වෙන්නේ හිතාමතා යමක් නොකර ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ. ඒක අප්‍රමාද, ඒක විජිලන්ස්, ඩෙලිජන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එච්චර ලස්සන ආයුධයක් කිසිම සත්‍රිසෙනෙකුට ලැබිලා නැහැ. මානවයාට විතරයි තිබිලා තියෙන්නේ. අපි ඒත් මදේට පමාදේට ලක් වෙලා. මදේ කියලා කියන්නේ මේ තරුණ මදේ, යොබ්බන මදේ, උගත් මදේ, ඒක මදේ. ඊගාට පමාදේ. බීපු කට්ටිය නෙමෙයි. ඒ නිසා අපි මදේට පමාදේට ලක් නොවි ඉන්නේ සත්‍යමත් ඉන්න වෙලාවේ විතරයි. ඒ නිසා ඒ ශක්තියින්ට මේ වැඩේ බාර දෙන්න. වෛද්‍ය විද්‍යාව තියෙනකන් දෙන්නේ නැහැ. උන් ඒක කොන්ත්‍රාත් අරගෙන සල්ලියට විකුණනවා. කදාව සුවේ ලැබෙන්නේ නැහැ. මේක සබහා ධර්මයට වෙන්න දෙන්න. ඒක ධර්ම ඖෂධ කියලා කියනවා. සත්හට වෙන බව දුකට වේදානන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි මේ විද්‍යුත් තියාගෙන, ඉන්ෂුරන්ස් කෝපරේෂන් තියාගෙන, බැංකුවකුත් තියාගෙන, පත්‍ර කාර්යාලයකුත් තියාගෙන මොන නිවන්ද? එයිෂා වෙන දෙයට වෙන්න අරින්ද, වෙන්න දෙයට, විච්ච දෙයට එන්න සෙයිරදි කියලා කියනවා. අන්න ඒක තමයි විපස්සනා කියන්නේ.
අවසරයි. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. පර්යංක භවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ලැබී ඇති උපදෙස් වලට අනුව වාඩි වී මම දැන් මෙතන යයි සිතා වාඩි වී සිටින ඉරියව්ව හොඳින් බලා හුස්ම රැල්ලට හිතගෙන නාසිකාග්‍රය දෙස බලා සිටිමි. ඇතුල්වන පිටවන හුස්ම ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හඳුනාගෙන බලා සිටින වරහන් ඇතුළේ මුලදී කීප වාරයකදී හිත පිට ගියද දැන් විනාඩි 4-5කට වතාවක් සමහර විට ඊටත් වැඩි කාලයක් කමඨහනේ සිටිය හැක. කනට ඇසෙන ශබ්දවලදීද ඒවා හඳුනා ගනිමි. හිත පිට ගිය විටම හුස්ම රැල්ලේ හිත නැති බව දැනගෙන නැවත හුස්ම රැල්ලේම සිහිය පවත්වන විට ශරීරයේ ඇතිවන කම්පන චංචල ස්වභාවයන් දකිමි. සමහර විට මෙසේ විනාඩි 15ක් 20ක් යන විට නිින්ද නොගියද සිහින දකින්නාක් මෙන් නොඑක් දැක නැති රූප සහ නොඑක් දර්ශන දකින අතර ඒවා ගණන් නොගෙන මූල කර්මස්ථානයේම රැඳී කාලය අවසන් වනතුරු සිටිමි. සක්මන් භාවනාව මූලික උපදේශවලට අනුව සක්මන වැලි පොළවේ හෝ ලනු පැදුරේ ආරම්භ කොට වම සහ දකුණ වශයෙන් ගමන් කරන අතර මුලදී එක් සක්මනකදී වරාන් ඇතුලේ මේ කෙළවර සිට එහා කෙළවර දක්වා වරාන් වහලා කීප වාරයක් සිත පිට ගියද එය දැන් බොහෝ අඩු වී ඇත. බාහිර සද්ද සහ හිත පිට යන වාරවලදී දැනෙන සිතුවිලි සිතෙන් හඳුනාගත හැක. ඒ සිතුවිලි ලෝභ දෝෂ මෝහ වශයෙන් සිතට වැටහි ඒවා සිතෙන් බැහැරකොට ආයාසයකින් තොරව සක්මන් කරමි. එදිනෙදා කටයුතු විශේෂයෙන් සිව්පස පරිහරණය ප්‍රත්‍යවේක්ෂා කරමින් පරිහරණය කරන අතර රාත්‍රී නින්දට ගිය විටද අලුයම අවදි වී නිදි ආසනයේදීම අතීත ප්‍රත්‍යවේක්ෂාව පැවිදි වූදා පටන් අත් නොහැර කරමි. දානේ පිළිගැනීම වැළඳීම සේකියාවලට අනුව කරන අතර අනිකුත් දවසේ කටයුතු සතිමත්ව නැවතිල්ලේ කිරීමට උනන්දු වෙමි. තව තවත් අවවාද ලැබේවා. තෙරුවන් සරණයි.
හොඳයි, පිටිච්ච ගැටියක් තියෙනවා. ඉතින් මේ සක්මණේ පරියන්කේ කටයුතු මේ වගේ එකලස් වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ කියන්නේ ප්‍රශ්නයක් මොකුත් නැහැ, හොඳට යනවා. එතකොට දැනගන්න කලියොත්තේ ඒ කාලතරාණ වෙනස් කරන්න එපා, නිදි ක්‍රමයේ වෙනස් කරන්න එපා, දානෙ ගන්න ක්‍රමයේ වෙනස් කරන්න එපා, අනවශ්‍ය පුද්ගලිය ඇසුරු කරන්න එපා, දන්නේ නැති කට්ටිය ඇසුරු කරන්න එපා. ඒ ස්වභාවෙම මේ රෝලම කරකෙන්නාරිලු. එතකොට ඒක හදා ගන්නව අර ස්වභාවික ක්‍රමයට. දැන් මගේ හිත කියනවනේ මේක රාග හිතවිලි, ද්වේෂ හිතවිලි කියලා. ඌව නෙවෙයි රාග ද්වේෂම වෙයි කියලා කියන්නේ. මේ ඔක්කොම ප්‍රඥාසහගත හිතවිලි. රාගේ වශයෙන් දන්නවනේ, එච්චරයි ප්‍රඥාව කියන්නේ. ඒකට අය රාගේ හිතින්න බෑ. ද්වේෂේ දන්නවනේ, ඒක ප්‍රඥාසහගතයි. මොහේ වශයෙන් දන්නවා ප්‍රඥාසහගතයි. අපි මෙවොත් රාග දෝතමෝ කියලා අයින් කරන්න ගියාම හිතම අමායනේ ඇති කරනවා, සක්කාය දිට්ඨිය ඇති කරනවා. රාග දෝෂම ඕනම් ප්‍රඥා විදිරිපිට නැති වෙන්න ඕනේ. නැති කරන්න මම මේක අවශ්‍ය නැහැ. අනිත් වගේ පුංචි දේවල් ඉස්සරහට පෙළ ගැහෙනවා. මේ කෝච්චි පීලි දෙකක් උඩ තිබ්බ කෝච්චියක් වගේ ඕක දිගේම යන්න ඇති. එකක් කියතයි. මෙච්චරත් හම්බ වෙලා ඉස්සරහට මේ යන්න බැරි නම් බාධාවක් නැහැ, ලෙඩක් නැහැ, කරදරයක් නැති යන්න බැරි නම් පෙරකල පින්මදිකම තමයි කියන්නේ. මේ ටික හම්බ වෙලා අපිට දවස්සක් දෙකක් තුනක් හතරක් සමානක් දෙයක් දිගට යන්න පුළුවන් නම් අන්න කියකි පුබ්බේච කතපුඤ්ඤතා පෙරකල පින් ඇති බව. අන්න ඒක ඉස්සරහින් තියාගෙන ඉදිරියට යන්න කියලා කියනවා.
අවසරයි. තෙරුවන් සරණයි හිමියනි. මම කලක් ගෝයෙන්කාතුමා කියා දුන් බුරුම ක්‍රමයට අනුව වේදනානුපස්සනා ක්‍රමය වේදනානුපස්සනා අනුව විපස්සනාවට හුරුවිය. මේ ක්‍රමයේ ඇති අඩුපාඩු තිබේද? ඉදිරියට නැවත එම ක්‍රමය හුරුවීම සුදුසුද? අවසර.
මේ ක්‍රමය හොඳ නැත්නම් ඒ ක්‍රමය හොඳයි. දැන් ඒ ක්‍රමය මේ ක්‍රමයට අඳුල්ලා දීලා තියෙනවා නම් ඉතින් හොඳයි නේ ක්‍රමය. තමන්ට තියෙන්නේ තමන් පිළිබඳව මම ඇහු ඇමයි වට ඇමයි මම කියන්නේ කවුද කියලා තියෙනවනේ. ඒ ක්‍රමයට හොඳ ක්‍රමය. අර ගෝයෙන් කවුදත් නැහැ, මෙයා කොහෙදත් නැහැ, ඒව වැඩක් නැහැ. තමන්ට කන්නඩියක් ඉස්සරහට ගියාම වගේ හොඳට පිළිඹිබුව පේනවනම් නැත්තම් පෑතිරි වතුරක ළඟට ගියාට පස්සේ වතුරේ තියෙන මාළු සහ අඩිය පේනවනම් එච්චරයි. ආන්නේ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියට දැකීම නැත්තම් යථාව දර්ශනය ගැන බලලා ක්‍රමයේ ගැන හොයන්න යන්න එපා. අවදි භාවයේ වැඩි වෙන කරන්න බුණ ආරිය කරන්න කියලා කියන්න
බුණ. අවසරයි. ඊළඟ වார்த்தාව. අවසරයි ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය උඩුකයට ටික වේලාවක් සිත යොමු කරගෙන දැන් මෙතන යන අදහසට එළඹ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳින් මෙනෙහි කර ආනාපානයට යොමු වෙමි. ආනාපානය සංසුන් වී කයද ඒ අනුව සංසුන් වී යයි. සිතට එන සිතුවිලි අඩුය. ඒවා ඇති විටද ආනාපානයේ සතිය පණි. විටක ඒ සිතුවිලි බලවත්ව ආනාපාන සතියයි ආනාපාන සතිය දෙවෙනි තැනට වැටේ. විටක සතිය බලවත් සිතුවිලි බොහෝ විටක සතිය බලවත් සිතුවිලි බොහෝ දුබල වී කඩින් කඩ පමණක් ඇතිවේ. ආනාපාන සතිය නාසයේ මුලත් විටක නාසයේ සිදුරු පුරාත් දැනේ. විටක ආනාපාන සතිය ඇතිමුත් දැනෙන්නේ නැත. දැනෙන තැන නැත. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා සීතලය. විටක දකුණු නාස්පුඩුවෙන් පමණක් ආශ්වාස ප්‍රශ්වාස සිදුවේ. විටක නාස්පුඩු දෙකෙන්ම සිදුවේ. ආරම්භය අවසානය ප්‍රකට අඩුය. මැද වඩා ප්‍රකටය. මෙලෙස විනාඩි 30-40ක පමණ භාවනා කළෙමි. සක්මන සතිමත්ය. තෙරුවන් සරණයි. අවසරයි.
ඔය තවිස්තරාට යනකොට ආස්වාද ප්‍රසවාසයේ තව දෙවෙනි ආරමුණේ දැන් ආස්වාද ප්‍රසවාසය ආස්වාසීතල ප්‍රසවාස උණුසුම් කියන මේ වර්ගීකරණ නැති වෙලා සංඥාව නැති වෙලා ආස්වාසත් එකයි ප්‍රසවාසත් එකයි පිටාරමුණට ගියත් එකයි ඒ වගේ තියෙන අර වෙන්කොට හඳුනා ගන්නා gati නැති වෙනවා. ඒකට අපි කියනවා සමස්ත දකින්නයි කියලා. සමස්තේ තියෙනවා. ඒ කියන්නේ මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේ මුල මේ අද මේ අග කියනව නැති වෙලා යනවා. ඒ කියන්නේ සංඥාව දුර්වල වේගන යනවා. විරාගයේ රාගයේ විරාග වේගන යනවා. සංඥාව අයින් වෙලා. ඒක පේන්නේ අපිට තතිය නැති වුණා වාගේ අර පරිචින්න ඥානෙ නැති වුණා වාගේ. නමුත් හැම වෙලාවෙම සතිය තියෙනවා. සමස්තේ පේනවා. ඉතින් ඒ නිසා භාවනා පැති දෙකක් තියෙනවා. විභජ්‍ය වාදයට වෙලා මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේ මුල මේ මැද මේ අග වාදී හුදුවට කැපිලා පේන වෙලාවක. අනිකන ඔක්කොම එක ගොජේට ගිහිල්ලා සමස්තේ පේන වෙලාවක් එනවා. අන්නේ විදිහට මේ දෙක මාරු වෙනවා නම් භාවනා හරි ප්‍රසස්තයි. ඉතින් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අර මේ මුල මේ මැද මේ අග මේ ආස්වාසය මේ ප්‍රසස්ස කියලා අර වර්ගීකරණය කරන පැත්තට තමයි තල්ලුව වැඩි. ඒ ඉගෙන ගත්ත අයක මොලේ කුරුවල් වෙලා තියෙන හැටි තමයි. ඒකට කියන්නේ රේඛීය ක්‍රමය කියලා. සමස්තේ දකින්නකොට රේඛීය නෑ. ඒක නිකන් ග්ලෝවක් වගේ මැට්‍රික්ස් එකක් අපේ. මේ දෙක අතර මාරු වෙනවා කියන්නේ මොලේ පැතිකඩ දෙකම වැඩ. ඉතින් ඒ නිසා ඒක පේන වෙලාවේ දැනගන්න විභජ්‍ය ක්‍රමයේ. නොපේන වෙලාවේ දැනගන්න සතියේ තියෙනක සමස්තය දකින්න වෙලාව. සිස්ටම් අප්‍රෝච්. අන්න ඔය දෙක මැද හැසිරවීමකින් තොරව මනසට ගලා යන්න ඉඩ දෙන්න කියලා කියන්න පුළුවන්.
අවසරයි ස්වාමින් වහන්සේ. ඊළඟ වார்த்தාව. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව පළමුව ලනු පැදුර කෙළවර සිටගෙන අවසානයේ දක්වා බලා සිට සක්මන ආරම්භ කළා. කෙළවරට පැමිණි බව දැන නතර වී හෙමෙහිට ආපහු හැරුණා. නැවතත් පෙරමෙන් අඩි 6ක පමණ දුර බලාගෙන ඉදිරියට ගියා. අවසානයේ පෙරසේමයි. මෙසේ ගමන් කරන විට පාද ලනු පැදුරේ ඒරෙනා වාගේ දැනෙනවා. තවත් ගමන් කරද්දී බයිසිකලයක් පදිනවා වාගේ කකුල් දෙක ඉස්සෙනවා පාත් වෙනවා. සමහර වේලාවට ගමන හැමින් යන විට ලොකු බරක් පටවලා වාගේ දැනෙනවා. වේගය වැඩි කළාම පල්ලමක යනවා වාගේ දැනෙනවා. මෙසේ දිගටම ලනු පැදුරටම දෑස යොමාගෙන දිගටම සක්මන් කළා. සිත පිට ගියේ නැහැ. මේ විදියට දිගටම කිරීම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න. ආනාපාන සති භාවනාව. භාවනා කිරීමේදී එක නාසයකින් හුස්ම ඇතුල් වීමටත් අනෙකින් පිටවීමත් සිදු වුණා. වරහන් ඇතුලේ මුල මැද අග වරහන් වහලා බලා සිටියා. හුස්ම කෙටි වුණා. මුල අග පමණක් බලා සිටියා. තවත් කෙටි වුණා. වරහන් ඇතුලේ ඇති වුණා නැති වුණා යැයි සිතුවා. තවත් සිහින් වුණා. නාසයේ කෙළවර උස්පාත් වෙන ආකාරය බලා ගණන් කරා. 100ට ගණන් කර නැවත 1 සිට 100ට කීප වරක් ගණන් කරා. මේ වේලාවේ බොහෝ වේලා යනවා හුස්ම ඉහළ පහළ යෑමට. වාර 15ක් 20ක් සැරයක් දීර්ඝ හුස්මක් වැටෙනවා. නැවතත් පෙරසේ සිහින්ව පවතිනවා. මේ වේලාවේ ශරීර වේදනාව අඩු වෙනවා. මේ ආකාරයට දිගටම වැඩිම සුදුසුද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ වැඩි වෙනවා සැකයක් තියෙනවා. රචනයේ හමාර කළා තියෙනවා මෙහෙම යනවා හොඳද? හරිද? මම ලස්සනද? ඉතින් ඒක තමයි අන්තිම නිවර. විචිකිච්ඡා. ඒ තමන්ම කරපු දේ තමන්ට ප්‍රත්‍යක්ෂණය කරලා කියන්න බෑ මේ යන්නේ හරි පාරද වැරදි පාරද ෆියස් ෆෝවර්ඩ් ගියර් එකේ තියෙන්නේ රිවර්ස් ගියර් එකේද කියලා. ඒ සැකේට හොඳට එන්න අරින්. හරි වැඩ කරනකොට විතරයි ඒ සැකේ එන්නේ. කඩපුලිකමන් නොකෑම නවදුරක් කරනකොට ගියාම කරලා ඉවරනාට පස්සේ තමයි දන්නේ. මේක හැම වෙලාවෙම හිමීට මීට යන්නේ ඒසයි සැකේමයි මම යන්නේ මේක නැති වෙද්දී සෝවන් වෙනවා. විචිකිච්ඡාව තියෙන එකනේ. ඒ සැකයට එක්ක මම ඉදිරියට යන ගමනට දෙවිය වන්දිනවා බ්‍රහ්මේ වන්දිනවා. කවුරුත් නෑ ඔක නැති කරන්නේ. හැබැයි මේ යන්නේ සැකසහිත ගමනක්. සැකේ එන්නේ හරි පාරේ යනකොට විතරයි. වැරදි පාරේ යනකොට වටපිට බැලුව පැන්නා. වැරදි වැඩේ කරා දන්නේ නැහැ. එතන හිතන්න එපා හරි කියලා හිතන්න එපා වැරදි කියලා මේ තීදි කරන එකට ඉසනම ආචාර කරන්න ඕනේ දිගට ධෛර්යයෙන් කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
අවසරයි ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්ස පෙර දෙදින තුල කමඨහන් වார்த்தා දෙකේදීම ස්වාමින් වහන්සේ සඳහන් කළා මා මේ සිදු කරගෙන යන ආකාරයටම දිගටම සිදු කරගෙන යන ලෙසත් එවිට මමයා නැතිවන බවත්ය. එම උපදේශත් සමග සතුටක් ඇති වූද පසුව සක්මන් පර්යංක සිදු කිරීමේදී නොව අන් අවස්ථාවලදී වරහන් ඇතුලේ සක්මන් හා පර්යංකවල හිඳින අවස්ථා හැර සිතට එපා වුණු ගතියක් දැනේ. දැන් නම් ගියා නම් හොඳයි වැනි අදහස් මතුවේ. නමුත් සතිමත් භවෙහි දුර්වල බවක් නොදැනේ. එසේම පර්යංකයේ තුල සතිමත් වීමට මැලිකමක් තදින් දැනේ. සක්මන තුල පමණක් සතිමත් වීමට දැඩි උනන්දුවක් ඇතිවන බවද දැනේ. ඉදිරියට සිදු කරගෙන යාමට ආවැසි උපදේශක් ඇතොත් කාරුණිකව ලබා දෙත්වා.
නීරසකම තමයි මම නැති වෙන බව ලකුණ. කම්මැලිකම තමයි මම නැති වෙන ලකුණ. පාළු ගතිය තමයි මම නැති වෙන්න ලකුණ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ. ඇඩ්‍රස් නැති වෙන එක මම නැති වෙන්න ලකුණ. ඉතින් ඒක දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට අර ප්‍රසන්න මනස ඇති කරන්න හැටි දන්නේ නැහැ. සැක කරලත් නැහැ, බදුට්ට වෙලත් නැහැ. ඒ නිසා ওই තත්ත්වයටදී දිගට කරනවා කියන්නේ අමනුස්ස වැඩක්. නැත්නම් අති මානුෂික වැඩක්. ඔච්චරයි අපි මේ සංසාරේ කරපු නැති කරලා නැති දේ. පුළුවන් විදියට දන්න කියන දැනකට වඳින්නම් ඕම යන් අපා. එචරයි කියන්නේ.
අවසරයි ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ සතිමත් වී මේ අවස්ථා හතර ගැන දේශනා කළා.
සතිමත් වී මේ අවස්ථා හතර. සතිමත් වී මේ අවස්ථා හතර කියන එක ඔන්න තෝල් කැට වැටේනේ. සතිමත් වී මේ අවස්ථා හතර ගැන.
ඈතින් වෙන වෙනම ලියලා තියෙන ස්වාමීනි.
ඒවා මම ඉති මොකු කියන්නේ.
චරති දේසේති ආදී ලෙස ඒ ගැන පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මට ඔය කියන්නේ කියලා ඇහුනෙත් නෑ. දෙවෙනි වාක්‍යෙදිලා ආයෙත් කියන සමාය වෙලා.
ເທരുവັນ සර්ණයි.
නෑ නෑ දෙවෙනි වාක්‍යෙදිලා ආයෙත් ඉවන්නෝ.
චරති දේසේති ආදී
චරති විවරති උත්තානි කරෝති දේසේති. ඒකට මං ෂෝට් නෝට්ස් දින අපි ගාව මේව වහන හැම කෙනාම ලියා ගන්නවා. يعني හෙට වෙනකොට අප්ලෝඩ් කරනවා. එයිසා කවුරුහට මට දෙන්න ඊමේල් ඇඩ්‍රස් එක. එහෙම නැත්නම් මං එවන්නම්. ඒගල්ලි තට්ටක් ගාලා ලියලා හරි ගැසලා තියෙනවා. මොකද අර දැනගත්තම අවුලන්න බෑනේ. ඒසම මන් දෙන්නම් ඒ ෂෝට් නෝට්ස් වලට ඇඩ්‍රස් එක. ඕනම මේ හපු එකක් මෙතන දැනගන්න ඕන නම් කතෝලික මිනිස්සෙක් ඉන්නවා, තව අම්ම කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් ලියපු ගමන් ආ මේ ශාන්සි ආවල් දවසේ මෙතන දේශනා කරපේ කියලා ටට්ටක් ගාලා දෙයි. ඒ නිසා වැඩි පුස්තර විස්තර දැනීමට අවශ්‍ය නම් මට සම්බන්ධීකරණය පිළිබඳව මේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න කියලා කියන්න පුළුවන්.
අවසරයි ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි. පරියංකය. පරියංකයට හිඳගත් සුළු කාලයකින් බෙල්ල කඩා වැටීම ඉතා සියුම්ම සිදුවන බවත් එය නිදිමතක ලක්ෂණයක් නොවන බව නිරීක්ෂණය විය. කඩා වැටුණ බෙල්ල සියුම් ලෙස කය විසින් ඍජු කරනු පෙනේ. නැවත හිමින් සීරුවේ බෙල්ල කඩා වැටේ. ඒ අතර වාරයේ දර්ශනය වන්නේ විකාර රූපයි. බෙල්ල මෙසේ කඩා වැටීම සිදුවන්නේ කුමක් නිසාදැයි අවබෝධ නොවිය. ඒ සිදුවන වේගය සියුම් නිසාදෝ එය සිදුවන අවස්ථාව ගැන අවධානයෙන් සිටියත් හසු නොවේ. මෙය තරමක කරදරයක් ලෙස පෙනේ. පැයකට වාර 7-8ක් පමණ සිදුවේ. මේ සිදුවීම් මීට පෙර සිදු නොවුන නිසා අලුත් අත්දැකීමකි. අවසරයි.
මෙදී අනාත්මය කියන එක තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ජනාත්මේ නිතරම ගෙදෙට්ට එනවා කියන ඔයා නම් එන්න එපයි කියලා. මට මගේදී පාලනය කරගන්න බෑ. බෙල්ලවත් පාලනය කරගන්න බෑ. ඉස්සර වෙලා නෑ නෙවෙයි ඉස්සර වෙලා තියෙනවා දන්නේ නෑ. දැන් සත්‍යමත් වුණාට පස්සේ දන්නවා මේ අනාත්මේ ගෙට එනකොට කියනවා බාලගිරියාගේ දිනේ අද නෙවෙයි හෙටයි කියලා කියනවා. ඔබට ළම ඉඳන් වල ගාලා තියෙන උළුවසේ බාලගිරියාගේ දිනේ අද නෙවෙයි හෙටයි. බාලගිරියට කියන පළයන් හෙට වරින් කිය. තම්බි කඩවල ගහලා තිනවා අද මිලට හෙට ණයට කියලා. ණයට ගන්නවනම් හෙට එන්න අද බඩුව සල්ලි වලට කියලා. ඉතින් වගේ මේ අනාත්මේ මෙච්චර ගෙට එනකොට අවබෝධ නොකර ගන්න කොච්චර තකතිරුකමක් තියෙනවද? කොච්චර තෘෂ්ණාවක් තියෙනවද කියලා මේ තමයි අනාත්මය කියලා හිතාගන්න. දැන්
අවසරයි ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස. පැමිණි දින සිට පර්යංකහා සක්මන ඉතා හොඳින් කළා. මට සතිමත් බව මනවින් පිහිටියා. අද දක්වා පමණට පාත්‍රයට දාණය ලබාගෙන බත් ඇටේ කුදු විසිකලේ නැහැ. උදේ කැඳහා උදේ දවල් දාණයම දවසට හොඳටම ප්‍රමාණවත් වුණා. හවස පහට දෙන තේ එකට අමතර කිසිදු දෙයක් ගත්තේ නැහැ. තවමත් කිසිදු අසනීපයක් නැහැ. උදේ සවසට මා වෙනදා සීනි පෙති හා ප්‍රෙෂර් පෙති ගන්නවා. නමුත් ඒ කිසිවකුදු නොගත්තේ අසනීප තත්වයක් නැති බව වැටහෙන බැවිනි. ස්වාමීනි, මේ බුදුන් වැඩ සිටි ජේතවනාරාමයයි මගේ සිත කියයි. ඒ තරමට මේ පිම්බිම මට පිහිට වුණා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
ජීට්ටු පොඩ්ඩක් ඉහිර කියලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔය යකඩ ගේට්ටුවෙන් ඇතුලේ අමුතුම දෙයක් එළියට ගිහම යකා. ඉතින් බොලේ මම මොකද කරන්නේ? මේ ඊටපල්ලා මේ තියෙනවා කැරිජු කුටි දෙක තුනක්. අපි ඔය අගෝක හරි දාගෙන ජොලියක් දාගෙන ඉමු. මේ ගේට්ටුවෙන් එළිය වෙන්නම විකාර ලෝකයක් තියෙන්නේ. ඉතින් මාත් හෙට මට යන්න වෙනවා කොළඹ. එතකොට මම දාන්න. එළියට ගිය ගමන් යකා තමයි. අපි යනවා ඉස්සරහ.
අවසරයි ඊළඟ වார்த்தාව. පරයන්ක භවනාව. අවසරයි ලොකු ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළා. නමුත් ටික මොහොතකින් බාහිරට සිත ගොස් නැවත අරමුණට ආවා. එය දැනගන්නවා එක්කම නැවත කමටහනට එනවා. දිග කෙටි අවස්ථා අත්දකින්න පුළුවන් වුණා. පහුගිය දිනවලට වඩා විවේකයක් දැනෙනවා. නමුත් ශරීරයේ වේදනා හා ගඳ සුවඳ වැඩිපුර දැනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පියවර 20ක් විතර යන්න ගණන් කරා. නමුත් සිත බාහිරට ගිය බව දැනුණා. ඒ සමගම සිත කමටහනට ආවා. දැන් සක්මනේදී ශරීරය වැලගෙඩියක් එල්ලලා තියෙන ලනුව පැද්දෙනව වගේ දැනුණා. සිතට වෙන කරන්න දෙයක් නැහැ. හොඳින් බලා සිටියා. මේ වෙනකොට හුස්ම වැටෙන්නේ නෑ වගේ නිසා නවතින්න වාඩි වෙන්න හිතුණා. පරියංකයට ගියා. අවසරයි.
මේ කෙනාටත් ඔය සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පිටියම් පිළිබඳ හොඳට හදාරන්න පුළුවන්. මේ මොකද ඒකට බය නෑ. ඒ නිසා ඒ වගේ කෙනෙක් අර පොඩ්ඩක් එතකොට මූල ධර්ම දැනුම දීලා, චින්තාමය දැනුම දීලා මේකට පොඩ්ඩක් තල්ලුවක් දෙන්න ඕන. අපි ශාසනයේනේ, අපිට ශාසනේ තියෙනවනේ. එතන ඉස්සරහ ඉස්සල්ලියපෙකනඩත් මේකනඩත් ඒක පිටවෙන්ද වැඩිපුර ආදාන්නේ හොඳයි කියලා මම කියනවා. විශ්ව ලබා ගන්න ඕන නම් මට ඊමේල් ඇඩ්‍රස් කර දෙන්න. මම ඒකට ශාහන දුන්නත් ඇති. මම ඒක ලබලා දෙන්නවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද?
අවසාන එක ස්වාමිනී. හැබැයි කියෝ ගන්න අමාරුයි මට.
ඒ ලියපෙකන කවුරුරට ඇවිල්ලා ඉදිරිපත් වුණා නම් හොඳයි. එහෙම නැත්නම් අපි උසාවියේ කල් තබන. ඉදිරිපත් කරමු. ඉදිරිපත් කරපෙකනට එට එන්නේ කියමු. ලියපෙකන බලලා දන්නවනේ ඉතින් කාගෙද අද නඩුව ඇහුන්නේ නැත්තේ කියලා. ඒ කෙසේ නමුත් හෙටට කල් දානවා නඩුව. අද එහෙනම් සීල් දිනාටම තෙරුවන් සරණයි. අපි ඉල්ලා හිටනවා අපේ ශ්‍රේහාංගෙන් 1:45 කිදී හඬවන විදිහට අපි නැවත එකතු වෙනවා පරියංක භාවනාවකට සම්බන්ධ වෙන්න. සීල් දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා.